සම්පත් අතු කෝරල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට.
උලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, ඉතාම සතුටු වෙනවා අද දවසේ අතිගරු ජනාධිපතිතුමත්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමත්, ඒ වගේම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ගරු සභාපති බැසිල් රාජපක්ෂ මහත්මත් අද මේ වන විට මේ මාතෘභූමිය ඉතාම ඉහළ තැනකට ඔසවාගෙන යමින් ඉදිරිපත් කරපු මේ අයවැය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව මා විශ්වාස කරනවා උසාවියක වුණත් දඩ නියම කරද්දී පෙරවැරදි පිළිබඳව බලලා තමයි දඩ නියම කරන්නේ. ඒ නිසා විපක්ෂ නායකතුමා ඇතුළු මේ කණ්ඩායමටත් සිදු වෙලා තිබෙන්නේ තමන්ගේ පෙරවැරදි ටික වහගන්න මේ සභාවේ කාලය කාදමමින් ජනතාව නොමග යවනවා අපි දකිනවා මේ සභාවේ. ඉන්දික අනුරුද්ධ ගරු ඇමැත්තුමා විපක්ෂ නායකතුමාට විපක්ෂ නායක කාර්යාලය ඉඳලා මෙතනට එන්න කියලා ආරාධනා කරේ එතුමා පිළිබඳව ඉතාම පැහැදිලි කාරණා ටිකක් මේ සභාවේ ඉන්දික අනුරුද්ධ ඇමැත්තුමා ඒ වෙලාවේ සඳහන් කරා. මම හිතනවා එතුමාගේ ඩයිනමෝ එක වැඩ කරේ නැහැ කාර්යාලය ඉඳලා මෙතනට එන්න ඉන්දික ඇමැත්තුමා කතා කරද්දි දැන් නම් එතුමා සභාවට මෙතනට ඇවිත් ඉන්නවා. මම කැමති මේ වෙලාවේ සඳහන් කරන්න මේ පෙරවැරදි අමතක කරන්න බැරි පෙරවැරදි රැසක් පසුගිය රජය යහපාලන ආණ්ඩුව සිදු කරා. මම හිතනවා මහ බැංකු කොල්ලය අපිට අමතක කරන්න හැකියාවක් නැහැ මේ රටේ ජනතාවට. මහ බැංකු කොල්ලේ තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ගොඩනගපු ආර්ථිකය ඒ සමෘද්ධිමත් රට බිඳවට්ටන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම දැම්මේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පළවෙනි වසර ගත කරපු විදිය සහ එතුමා COVID-19 එක්ක සටන් කරමින් මෙරටේ ජනතාව රකින්න මහන්සි ගනිමින් එතුමා පළවෙනි වසර ගත කරද්දී ඒ කිසිදු උපද්‍රවයකින් තොරව මේ මාතෘභූමිය 2015 බාර දුන්නා පසුගිය යහපාලන ආණ්ඩුවට ඒ වසරක කාලය ගත කරපු විදිය මේ මොහොතේ අපිට අමතක කරන්න හැකියාවක් නැහැ. මෙරට ජනතාවට අමතක කළා ඉස්සරහට යන්න හැකියාවක් නැහැ. දේශපාලන බලය පාවිච්චි කළා දේශපාලන නායකින් සිරගත කරා මේ කතා කරන මම ඇතුළුව දේශපාලන නායකින් රසක් සිරගත කරා යහපාලන රජය. පළවෙනි අවුරුද්ද ඇතුළතම මහ බැංකු කොල්ලේ බිලියන ගාණක් මේ ගජ මිතුරන් අතර බෙදාගත්තා. එවකට ආණ්ඩුව නියෝජනය කරපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතර බෙදී ගියා මේ මුදල්. අපි පැහැදිලිව සාක්ෂි ඇතුව ඔප්පු කරනවා. එබැයි ඒ වසරේදී පැවිදිච්ච මහමැතිවරණේ ඒ මහමැතිවරණ වෙනින් වේදම් කරන්න ඒ මුදල් පාවිච්චි කරා මහ බැංකු කොල්ලේ මුදල්. ඒ වගේම අධිකරණ පද්ධතියට අත තිබ්බා. අධිකරණ පද්ධතියට අත තියපු බව රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ දුරකථන ඇමතුම් පටිගත වලින් හෙළි වුණා මේ සභාවට. ඒ නිසා ගරු මන්ත්‍රීතුමියනි අපි මේ වෙලාවේ සිහිපත් කරනවා පෙරවැරදි වසා ගන්නට මේ කිසිවකින් හැකියාවක් නැහැ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙච්ච අන්තවාදී ඒසෝසන්න දුන්නා. බුද්ධාගමට පහර පිට බහර ගැහුවා. ස්වාමින් වහන්සලා සිරගත කරා විතරක් නෙමෙයි ස්වාමින් වහන්සලා උද්ඝෝෂණ වලදී ඔළු පළලා සිවුරු ගලවලා ස්වාමින් වහන්සලා පහර දුන්නා. පසුගිය රජය ජාත්‍යන්තර හමුවේ මේ රට දන ගැස්සුවා. ජාත්‍යන්තර හමුවේ ජිනීවා කවුන්සිලයේදී මේ රටේ ආණ්ඩුව විදියට රජයේ විදියට සම අනුග්‍රහය දැක්වුවා. මේ රටේ රණවිරුවන්ට විරුද්ධව මේ රටේ රණවිරුවන්ට රට බේරගත් රණවිරුවන්ට විරුද්ධව මේ රජයේ සම අනුග්‍රහය දැක්වුවා. මූලාසනඩු මන්ත්‍රීතුමියනි අපරාධ රැල්ල වර්ධනය වුණා. හැම දවසකම වෙඩි තියලා මැරුවා කෙනෙක්ව. පාතාල කලි නායකින්ට රාජ්‍ය ආරක්ෂාව ඇතුව තමයි මේ රටේ තමන් මිනි බලන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මන්ත්‍රීතුමියනි පසුගිය රජයට මේ කිසිදු දෙයකින් ගැලවෙන්න හැකියාවක් නැහැ. වර්තමාන මේ මොහොතේ වෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෆේල් කියමින් මේ මොවුන් කරන්න ජනතාව නොමග යවන එක. ඒ නිසා අපි මතක් කරනවා මේ අයවැය තුළ මේ රටේ සංවර්ධනය වෙනුවෙන් මේ රටේ අනාගතය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරමින් ඉස්සරහට යන්න පුළුවන් අයවැය ඉදිරිපත් කළ තියෙනවා. එතනදී අපි මම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට වඩාත්ම සතුරු වෙන්නේ මහා මාර්ග පද්ධතිය වෙනුවෙන් වර්තමාන රජය කරන වියදමට, ජල සම්පාදනය වෙනුවෙන් කරන වියදමට, ක්‍රීඩා වෙනුවෙන් කරන වියදමට, ඒ වගේම තමයි මේ රජයේ බලාපොරොත්තු වුණා උපාධිධාරී තරුණයා මහමග පෙළපාලි යනකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වළාගෙන ඉඳිමි කියලා 51,000කට රැකියා දුන්න විතරක් නෙමෙයි ඊළඟ සතිය වෙද්දී ඉතිරි උපාධිධාරීන් සියලු දෙනාට රැකියා ගත කිරීම සිදු වෙනවා. ඊළඟ ලයිස්තුව තව සති දෙකක් තුල ඉස්සරහට එනවා මන්ත්‍රීතුමියනි. ඒ විතරක් නෙමෙයි රැකියා බලාපොරොත්තුෙන් ඉඳපු අඩුවාදයන් දාබී පවුල්වල දරුවන් 34000කට රැකියා ගත කරා විතරක් නෙමෙයි ලබන වසරේ මුල් මාස කිහිපයත් ඇතුළත රැකියා ලක්ෂ සම්පූර්ණ කරනවා මේ රජය. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ යන ගමන බලන් ඉන්න බැරි මේ රජයට කරන්න තියෙන්නේ අඳෝනා කීම පමණමයි. මේ විපක්ෂයට කරන්න තියෙන්නේ අඳෝනා කීම පමණමයි. වෙන කලහක කිසි දෙයක් නැහැ. මේ 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 සභාව තුල විපක්ෂ නායකතුමා උදේ මේ රටේ ආත්ම මේ ජන ආණ්ඩුවේ ආත්ම ගෞරවය ගැන කතා කරා. ජනාධිපතිතුමාගේ ආත්ම ගෞරවය ගැන කතා කරා. එතුමාගේ ආත්ම ගෞරවයක් තිබුණා නම් ඉන්දික අණ්ඩු දෙමතුමා කතා කරද්දී එන්න තිබුණා මේ විපක්ෂයට ඇවිල්ලා කියන්න තිබුණා එතුමාගේ නිරවද්‍යභාවය. එතුමා සමාජ ජාලා සමාජිකින් රකින්නමකෝ දිවිහිමියෙන් ඒ විතරක් නෙමෙයි මේ එන්නත ලබා ගන්න සටන් කරනවා කියලා කිව්වා. හැබැයි ඩයිනමෝ එක වැඩ කරේ නැහැ. පල්ලෙහා තත්පී ඉඳලා මෙතෙන්ට එන්න ඉන්දික අණ්ඩු දෙමැතිතුමාට උත්තර දෙන්න ඩයිනමෝ එක වැඩ කරන්නේ නැහැ විපක්ෂ නායකතුමාගේ. අපි කනගාටු වෙනවා මේ වෙලාවේ. වර්තමාන මේ මොහොත වෙද්දී මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ ගන්න මේ විපක්ෂය. ඒ නිසා අපි ඒකට විරුද්ධයි. මන්ත්‍රීතුමියනි බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු මුදිතා ප්‍රශාන්ති මන්ත්‍රීතුමිය ඔබතුමිය
බොහොමත්ම ස්තුතියි. මූලාසන හොබවන මන්ත්‍රීතුමියක් ඉන්න අවස්ථාවක මට කතා කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම ආඩම්බර වෙනවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යමත් දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021 සිට 2023 මැදි කාලීන ආර්ථික පුනර්ජීවන හා දිළිදුකම් පිටු දැකීමේ කඩිනම් වැඩ සටහන ශක්මත් කරන 2021 අයවැය කතා මේ උත්තරීතර සභාවට අපේ ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරා. දිවංගත රංජිත් සොයිසා මන්ත්‍රීතුමාලා උග්‍රලේ රහ වෙනකම් කෑ ගහලා මේ රජ බිහි කරන්න මුල් වෙච්ච කෙනෙක් හැටියට හොවද අප අතර නැති වුණත් කොහේ හෝ ඉඳන් සතුටු වෙනවා ඇති. ඔවුන් බලාපොරොත්තු වුණ ඒ සමස්ත ජනතාව වෙනුවෙන් සහන රැසක් එක්ක ඉදිරිපත් කරපු අයවැයක් කියලා. ගරු ජනාධිපතිතුමා ජනතාව ඉල්ලපු මේ වගේ සහන ජනතාව ඉල්ලුවේ මේ වගේ සහන. ගරු මන්ත්‍රීතුමියනි ජනාධිපතිවරණයේදී ජනතාව ඉල්ලා සිටියේ මේ රට බේරා දෙන්න කියලා. ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් පවා අපිත් එක්ක අත්වල් බැඳගෙන 69 ලක්ෂයක් ඡන්දය දීලා ගරු ගෝඨාභය ජනාධිපතිතුමාව පත් කරගත්තේ. මන්ත්‍රීතුමියනි කෝවිඩ් වසන් ව්‍යසනය ආපු වෙලාවේ ගරු ජනාධිපතිතුමා ක්‍රියා කරපු ආකාරය එච්චර ව්‍යසනයක් තිබුණ මොහොතක වුණත් පක්ෂපාත භේදයකින් තොරව එතුමා රුපියල් 5000යි දීමනාව ජනතාවට දෙන්න ගරු ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව ක්‍රියා කළා. ඉන්පසු මහා මැතිවරණය පවත්වලා පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ජනතාව ලබා දුන්නේ අපේ ගරු ජනාධිපතිතුමාට. එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වුණේ සෞභාග්‍යමත් දැක්ම. ඒ අනුව මේ වන විට කාපට් මාර්ග ලක්ෂ්‍ය වැඩසටහන යටතේ මේ කිලෝමීටර් 10,000ක ව්‍යාපෘති 3ක් ආරම්භ කරලා තියෙනවා. ජනතාව කවදාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ තමන්ගේ ග්‍රාමීය පාරවල් ටික කාපට් වෙයි කියලා. නමුත් ඒ සිහිනය අද සැබෑ වෙලා තියෙනවා. අපිත් සතුටු වෙනවා අලුත් මන්ත්‍රීවරියක් හැටියට රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරිය හැටියට
ඔබතුමියට මිනිත්තු දෙක කාලයක් ඉතුරු තියෙනවා
හැටියට අපි පත්තල අපේ ආණ්ඩුව පත්තල අවුරුද්දක් යන්නත් මැත්තෙන් මේ වගේ විශාල දැවැන්ත සංවර්ධන වැඩ කටයුතු මේ රටට ලබා දීලා තියෙනවා. ඉතින් අපේ ඡන්දදායකයෝ අපිට ඒ ඡන්දයට වටිනාකමක් දෙන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙක් රැකියා නොමැති උගත් බුද්ධිමත් උපාධාරී 60,000කට රැකියා ලබා දෙන්න රටට වැඩදායි ඵලදායි සේවයක් කිරීමට පුහුණුවක් ලබා දෙන්න වැඩ කටයුතු සිදු කරලා තියෙනවා. සෑම පවුලකටම පානීය ජලය ලබා දීමේ සැලැස්ම යටතේ මුළු දිවයින පුරා 429,000කට ජල සැපයුම් ලබා දීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ වගේම නිවාස නැති අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ලබා දෙන්න වැඩ කටයුතු කරලා තියෙනවා. මේ වගේ ව්‍යාපෘති පහුගිය යහපාලන ආණ්ඩුව යටතේ සිදු වුණත් නමුත් ඒ ව්‍යාපෘති ඉතාම අසාර්ථක බවට පත් වුණා. ජනතාව රැවටුණා. තමන්ගේ තිබුණ පැල්පත ඔවුන්ට අහිමි වුණා. ණය උගුලක තමයි ඔවුන් පැටළුණේ. දුප්පත් ජනතාව කබලෙන් ලිපට තමයි වැටුණේ. ඉතින් ජනතාව බය වුණා මේ ව්‍යාපෘතියත් ඒ වගේ ව්‍යාපෘතියක් වෙයිදෝ කියන එක. නමුත් අපේ ගරු ජනාධිපතිතුමා මේ නිවාස ව්‍යාපෘතිය ඉතාම සාර්ථකව ව්‍යාපෘතියක් ඒ නිවාසවලට මුල්ගල් තබලා දවස් 60ක් යන්නම් මැත්තෙන් ඉතා අලංකාර ඉතා ශක්තිමත් නිවාසයක් ඒ ජනතාවට ලබා දීලා තියෙනවා. මන්ත්‍රීතුමියනි, අපි සතුටු වෙනවා අප ජීවත් වෙන දිස්ත්‍රික්කයේ වතු ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. ඉතින් මේ වතු කම්කරුව වෙනුවෙන් දෛනික වැටුපුව 2021 සිට රුපියල් 1000කින් දක්වා වැඩි කරන්න යෝජනා කරලා තියෙනවා. මේ වැටුප වැඩි කරන්න කියලා යහපාලන ආණ්ඩු කාලේ මන්ත්‍රීවරයෙක් ගිනි තියාගන්නත් හැදුවා. අපි කියනවා දැන් ගිනි තියාගන්න අවශ්‍ය නැහැ කියලා. ගරු මන්ත්‍රීතුමියනි, කිසිම රාජ්‍යයක් කිසිම කෙනෙක් අවධානය යොමු නොකළ දෙයක් තමයි අධ්‍යාපනය අඩු තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලබා දෙන්න. නමුත් ගරු ජනාධිපතිතුමා, ඒ තරුණ තරුණියන් අවධානය යොමු කරලා රජයේ රැකියාවක් දෙන්න ක්‍රියා කරලා තියෙනවා. මන්ත්‍රීතුමනි, ඉතින් මේ විපක්ෂයේ කටමැද දොඩවනවා මේ අයවැය අසාර්ථකයි කියලා, ආණ්ඩුව ෆේල් කියලා. මේ ඔස්තාර්ලා මේ ආර්ථික විශේෂඥ පහුගිය අවුරුදු 5 තුල හිටියා. නමුත් මේ රටට වෙච්ච සෙතක් නැහැ. ඔවුන් කළේ අපේ ආණ්ඩුව කියන කාලේ ගරු ජනාධිපතිතුමා මේ වැඩ බිමක් බවට පත් කරපු රට මුඩු බිමක් බවට පත් කරා විතර විතර. ඒ විතරක් නෙමෙයි, බැංකු මහ කොල්ලේ කොල්ලේ කාපු එක විතරයි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම සම්බන්ධව. ස්තුතිවන්තමින් ඔබ නිහඬ වෙනවා.
විජිත බේරුගොඩ ගරු මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අභාග්‍ය සම්පන්න අනපේක්ෂිත සිදුවීම් වලින් අපේ රටේ ආර්ථිකය මෙන්ම ජන ජීවිතයේද දනගස්වා තිබෙන අවස්ථාවක තමයි 2021 වර්ෂයේ සඳහා අයවැය ඉදිරිපත් කරන්නේ. මේ අයවැය පිළිබඳ විපක්ෂය අසතුටු වෙනා වගේම මේ අයවැයේ තියෙන දුර්වලකම් විදියට බොහෝ දේවල් කරුණු කාරණා පෙන්නලා දුන්නා. ණය උගුලක සිරවීම පිළිබඳවත් ජනතාවට සහන නොදීම පිළිබඳවත් ධනපතියන්ට සහන සැලසීම පිළිබඳව වැනි සම්ප්‍රදායික අතාර්ථික විවේචන විපක්ෂය එල්ල කළා. මේ ආර්ථික පසුබෑමට විශේෂයෙන්ම විපක්ෂයත් වගකිය යුතු වෙනවා. මොකද මහ බැංකු මංකොල්ලේ මේ ආර්ථිකයට විශාල හානියක් පාඩුවක් සිද්ධ වුණා. බිලියන ගණන් මුදල් විනාශ වුණා විතරක් නෙමෙයි, මෙරටේ වැඩ කරන ජනතාවගේ ශ්‍රමය, දහඩිය, කඳුළු මුසුණු, ජීවන ආරක්ෂක ව්‍යාපෘතියක් විදිහට පැවතුණු සේවක අර්ථසාද කරමුදලටත් බරපතල හානියක් කරා පහුගිය යහපාලනාන්. ඒ විනාශයේ මැද්දෙන් තමයි මේ රට පාලනය කරපු යහපාලන ආණ්ඩුව අවසානයේ පාස්කු ප්‍රහාරයකටත් මේ රට ගොදුරුකම්. මේ වගේ ප්‍රතිඵල, අනිසි ප්‍රතිඵල තමයි මේ ආර්ථික පසුබෑමකට ලක්වීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ. එනිසා COVID-19 වසංගතය සමග ඉතා අශීරු තත්ත්වයකට පත්වලා ඉන්න මොහොතක තමයි මේ අයවැය ඉදිරිපත් කළේ. අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අයවැයක් ඉදිරිපත් කරනකොට මේ රටේ තියෙන අශීරු තත්ත්වය මත හැමෝම සතුටු කරන්න බෑ අයවැයක් ඉදිරිපත් කරන. සා ආර්ථිකයේ පලදායි විදියට ඉස්සරහට ගෙනියා ආර්ථික වර්ධනය කරන්නට, විදේශ වත්කම් ප්‍රමාණය වැඩි කරන්නට, දේශීය නිෂ්පාදනය වැඩි කරන්නට. තිරසාර කල්පවතින ආර්ථික දියුණුවක් සඳහා තමයි අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා සම්ප්‍රදායිකව ආර්ථිකයක් හසිරවන මූලික සැලැස්ම තමයි අයවැය ලේඛනය. මේකදී ඊළඟ අවුරුද්දට වියදම් කරන මුදල, ඒ වියදම් කරන මුදල උපය ගන්න බලාපොරොත්තු වෙන ආදායම පිළිබඳව දැක්වෙනවා. ඒක තමයි අයවැය ලේඛනය කියලා කියන්නේ. එතකොට ආදායමට වඩා වියදම වැඩි නම් හිඟ අයවැයක් ඇති වෙනවා. එතකොට ඒ අයවැය හිඟේ පියව ගන්න දේශීය සහ විදේශ වශයෙන් අරමුදල් සොයාගන්නේ කොහොමද කියන කාරණා මේ අයවැය ලේඛනයට ඇතුළත් වෙනවා. එනිසා අපි දකින විදිහට සම්ප්‍රදායිකව හිඟ අයවැය තමයි මෙතෙක් කාලයක් ඉදිරිපත් කළා තිබුණේ. මං හිතන්නේ වර්ෂ දෙකක් විතර ඉතිහාසය තුළ අතිරික්ත අයවැය ඉදිරිපත් කරලා තිබුණා. හැබැයි මේ සමස්ත අයවැයෙන් ඉදිරි කාලයේදී වියදම් කිරීමට බලාපොරොත්තු වෙන වියදම් පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කරන්නට ඕන. 10.7%
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. සමස්ත වියදමෙන් ආරක්ෂාව වෙනුවෙන් වෙන් කළා තියෙනවා. සෞඛ්‍ය අංශය සඳහා 4.52%, ඒ වගේම රටේ අනාගත ආයෝජනය වෙනුවෙන් බිලියන 126ක්, එහෙම නැත්නම් 3.58%. අපිට මතකයි පහුගිය ආණ්ඩුව මුල් කාලෙදී 6% අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරනවා කියලා කිව්වා. හැබැයි එහෙම වියදම් කරන්න නැත්නම් මුදල් වෙන් කරන්න බැරි වුණා. 2018 වසරදී යහපාලන ආණ්ඩුව 1.9% වෙන් කරේ. හැබැයි කොච්චර අර්බුදකාරී තත්ත්වයක තිබුණත් අපිට පුළුවන්කම ලැබුණා 20/21 වර්ෂය වෙනුවෙන් 3.58% මුදල් ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර. අපි දන්නවා මේ රටේ දියුණු මානව සම්පතක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබුණොත් අපේ රටේ අනාගත ප්‍රශ්නවලට ශාල වශයෙන් විසඳුම් සොයන්න පුළුවන්කම ලැබෙනවා. අනෙක් පැත්තෙන් ආනයන ආර්ථික ක්‍රමයට, ආනයන අපනයන ආර්ථික ක්‍රමයකට මුල් තැන දෙනවට වඩා දේශීය නිෂ්පාදනය මත පදනම් වුණු ජාතික ආර්ථික ක්‍රමයකට මුල් තැන දීම තමයි වැදගත් වෙන්නේ. අපි අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා කරලා අත්‍යවශ්‍ය වන එක්ක අමුද්‍රව්‍ය, එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ, නැත්නම් මේ රටේ නිෂ්පාදනය කරන්න බැරි දේවල් ආනයනය කරලා අපේ විදේශ විනිමය ඉතිරි කරගත යුතු වෙනවා. මේ රටේ කෘෂිකර්මාන්තය පාදක කරගත්, කෘෂිකර්මාන්ත දියුණු කරලා මේ රටේ ජාතික ආර්ථික ශක්තිමත් කරගත්තොත් මං හිතන්නේ අපිට මේ රට මූණ දීලා තියෙන, ඉදිරියේදී මූණ දෙයි කියලා අපි හිතන බොහෝ ප්‍රශ්න වලට අපිට සිතුම් ලබා ගන්න පුළුවන්කම ලැබේ.
එනිසා
කාලය අවසන් නිසා මේ අයවැය අපි විශ්වාස කරනවා හැමෝම සතුටු කරන්න බැරි වුණත් අනාගතය ගැන හිතන්න පුළුවන්, මේ ආර්ථික ඵලදායිතාවයෙන් ඉස්සරහට ගෙනියන්න පුළුවන් සාර්ථක අයවැයක් විදියට සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව ඉදිරිපත් කරපු අයවැයක් කියන කාරණය මේ මොහොතේ සිහිපත් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු රංජන් රාමනායක මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 7ක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනට මන්ත්‍රීතුමීනි. අයවැය ලේඛනය ගැන කතා කිරීමේදී අවස්ථාව ලැබීම ගැන ස්තුතියි. අයවැය විවාදයේ පුරාම අපි දැක්කේ මුලාසනට මන්ත්‍රීතුමිය තනිකර බොහෝ කති ගැන කතා කළේ ෆේල් කතාව තමයි ජනප්‍රියම ප්‍රස්තුතේ වුණේ ජනතාවට. බුද්ධික පතිර මහත්මයා මේ පාර්ලිමේන්තුවේම කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඕල් ලෙවල් ෆේල් අය ඉන්නවා 95ක්, ඒ ලෙවල් ෆේල් අය ඉන්නවා 125ක් කියලා බුද්ධික පතිර මහත්මයා ප්‍රකාශයක් කළා. ඒ කතාව අහලා තමයි මම ගිහිල්ලා මගේ වයස ගැන හිතන්නේ නැතුව මම ගිහිල්ලා ඕල් ලෙවල් සහ ඒ ලෙවල් දෙකම විභාග කරලා මම නම් පාස් වුණා, එකක් ෆේල් වුණා ආගම විතරයි. ඉතින් මේ ෆේල් පාස් කරන කියද්දි මම ඒක කියන්න හිතුණා. මේ අයවැය විවාදෙදී ගරු මුලාසනුරු මන්ත්‍රීතුමිය අපි දැක්ක දෙයක් තමයි සමහරු බොරු කිව්වා, සමහරු ඇත්ත කිව්වා, සමහරු අතිශෝක්තියෙන් කතා කළා, සමහරු තාරබර වැලිබර එක එක විදිහට තමුන්ගේ මුකරිකම කතිකත්වය පෙන්වන්න බොහෝ දේවල් පෙන්නුවා. නමුත් සමස්තයක් වශයෙන් ගරු මුලාසනුරු මන්ත්‍රීතුමිය මම දකින්නේ දේ තමයි බොහෝ අය කතා කළේ මාධ්‍යයට. පබ්ලිසිටි වලට අර channel එකට මේ channel එකට හිරු එකට මොකක්ද යන කෑල්ල දෙරණේක යන කෑල්ල මොකද්ද සිරසේක යන කෑල්ල මොකද්ද ඒවට තමයි කතා කළේ සමහර අය මෙතන හිටිය ජනාධිපතිතුමා අගමැතිතුමා සන්තෝෂ කරන්න ඊළඟ කැබිනට් ධූරයක් අරගන්න අවස්ථාවක් උදා කරගන්න ඒ කතාව පාවිච්චි කළා සමහර අය එක එක්කෙනාගේ පෞද්ගලික මති මතාන්තර ජනතාව අතරට යවන්න කතා කළා. නමුත් එය අමතක කරව එක දෙයක් තමයි ගරු මුලාසනරු මන්ත්‍රීතුමිය මේ පාර්ලිමේන්තුව පවත්වන්න දවසකට ලක්ෂ 80ක් ගෙවන ජනතාව ගැන කතා කරන්න බොහෝ අය අමතක කළා. ලක්ෂ 80ක් යනවා එක දවසට. නමුත් කතා කළේ එක එක්කෙනාට ඉන්න ගෑනු ගැනයි එක එක්කෙනාගේ භාර්යාවන් ගැනයි පෞද්ගලික දේවල්. අදත් අපි දැක්ක කතා කරනවා අපේ නායකතුමාට අපහාස කළා බොහෝ කතා අපි දැක්කා. මේ ජනතාව ගැන අඩුවෙන් කතා කරපු නිසා මම අද ජනතාව ගැන කතා කරන්න මේ අවස්ථාව යොදා ගන්න තීරණය කළා පක්ෂපාත නායක වර්ග ගෝත්‍ර ආගම් භාෂා ભેදයකින් තොරව ගරු මුලාසනරු මන්ත්‍රීතුමිය ජනතාව ගැන කතා කරනවා නම් මේ පහුගිය ඉතිහාසයේ ශ්‍රී ලංකා දේශපාලනයේදී ජනතාව තෝරලා තියෙනවා 94 සිට ජනාධිපතිවරුණු එක්සිකියුටිව් ප්‍රෙසිඩන්ට් කියන්නේ විධායක ජනාධිපතිවරුණු චන්ද්‍රිකාගේ සමයේ 94 සිට මේ 2020 වෙනකන් ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරු. අපේ ජනාධිපතිවරු අපිට හිටියේ නැහැ. 2002 2004 තම්මුනේ බාගාණ්ඩුවක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතකොට මේ වෙලා තියෙන විනාශයට වග කියන්න ඕනේ කවුද? 94 සිට අපිට ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ. හිටිය එකම විධායක ජනාධිපතිවරයා හිටියේ ඔය පැත්තේ. එතකොට මොනවද ඒ කාලේ වෙලා තියෙන්නේ? ඒ කාලේ වෙලා තියෙන්නේ 94 ඉඳන් රට ආදරණීය අපේ ජනතාවට මම මේ කියන්නේ මුලාසනරු මන්ත්‍රීතුමිය රට ට්‍රිලියන 14,000,000,000ක් ණයයි. උපදින දරුවා ලක්ෂ 7,13,000,000ක් ණයයි. තවම මේ රට දියුණු වෙමින් පවතින රටක්. දූෂක දර්ශකයේ අංක 4 මෙන්න කෙරුවාව. මේ අය බයිනවා අපි ෆේල්ලු. දැන් මුන් කරලා වෙච්චරකල් ආණ්ඩු 94 ඉඳන් විධායක ජනාධිපති ධූරේ දාලා මේක කරලා කියනවා විපක්ෂයේ ෆේල්ලු. ඉතින් තේරුම් ගන්න ඕනේ කවුද ෆේල් කියලා. වර්තමාන ආණ්ඩුව කියනවා විපක්ෂයේ හොරු ඇල්ලුවාද කියලා. එතකොට අපි කියනවා අපිට හොරු අල්ලන්න බැරි වුණා කියලා. එතකොට අපිට හොරු අල්ලන්න බැරි වෙලා එයාලා නැවත පත්තුණා හින්දා අපි පිළිගන්න වෙනවා අපිත් ෆේල් කියලා. ඒ වගේම එතකොට හොරුන්ව නැවත පත් කරගත්තේ කවුද? මෙතන හිටිය ගරු ජනාධිපතිතුමා හිටපු එයා කිව්වා රත්තරන් අස්සෝ ගැන කිව්වා ලැම්බෝගිනි කියන කවුගා බැසිල් රාජපක්ෂ නෙළුම් කුළුණෙන් කෝටි 200ක් ගැහුවයි කියලා කිව්වා මං අඩි 6ක් පොළව යට කියලා කිව්වා මුල් ලෝක හොරු කිව්වා මේ සියලු දේවල් කිව්වා හිටපු ජනාධිපතිතුමා කිව්ව විදිහට කවුද ෆේල්? එතකොට මේ ජනතාව මොනවද? එතකොට හොරුන්ව නැවත පත් කරගන්නේ කවුද? මෙච්චර හොරකම් කරපු හොරුන්ව නැවත පත් කරගත්තේ කවුද? ජනතාව. එතකොට මට ඡන්ද නැති වුණත් මට කියන්න වෙනවා ජනතාවත් ෆේල් කියන එක. තිත් ඇත්ත ඒකයි ජනතාවත් ෆේල්. හැබැයි ගරු මුලාසනරු මන්ත්‍රීතුමිය මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් වුණා. ඒක තමයි මට ලැබුණ තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන දේ. ඒ හින්දා ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ජනතාවට. මේ ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න කියලා. අන්තිමට ඇල්ලුවේ කවුද? අද අල්ලලා තියෙනවා හොරු අල්ලන වෙනුවට මගේ යාළුවා විල්සන් කරුව. මාස්කයක් දැම්මේ නැහැ කියලා 5000ක් ගන්න ගිහිල්ලා විල්සන් කරුව කියන මගේ වන් ෂොට් එකේ වලිසුන්දර කියන යාළුවාව අල්ලලා තියෙනවා. දැන් මෙතනදි කතා වුණා ගරු මුලාසනරු මන්ත්‍රීතුමිය
දෙක කාලයක් තියෙනවා
මන්ත්‍රීතුමිය මේක කියන්න මට අවසර දෙන්න මේ අයවැය ලෝකයේම රින වෙලා හර්ෂ සිල්ලමැතිතුමා කියනවා ලංකාව පමණක් ධන වෙලා තියෙන ආර්ථික උත්තේජනයක් නැති ආවයක් කියලා. මම මේ අන්තිම කාලය යොදා ගන්නවා ගරු මුලසරණුරු මන්ත්‍රීතුමිය සජිත් ප්‍රේමදාස මහත්මයාට අපහාස කරපු ගම්පා දිස්ත්‍රික්කයේ ඒ මන්ත්‍රීතුමා එමෙතුමායි කතාව ගැන උත්තරයක් දෙන්න. එතුමා කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා බිලියනයක් ගැහුවලු නිවාස අමාත්‍යාංශයෙන් හොරකම් කළාලු. දැන් තියෙන්නේ අධි ස්වාධීන අධිකරණයක් කියලා ඒගොල්ලොම කියනවා. නමුත් ස්වාධීන අධිකරණේ ලක්කෝටි 60ක සිල් රෙදි රොරු හොරු නිදොස් කොට නිදහස් වෙනවා. අර ජනක මල්ලි ජනක මහ තෙන්නකෝන් මහත්මයාගේ නඩුව නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පහුගියට ගියේ හැංගිලා ගිහිල්ලා මවුන්ට් එලිසබෙත් එකේ හිටිය ඇන්ටිසිපේටරි බේල් ගත්ත චූදිතෝ අද රජපුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් ස්වාධීන අධිකරණයක් තියෙනවා නම් මෙන්න ඉන්නවා චූදිතයා. කවුද මේ කියන ඒ මන්ත්‍රීතුමා කියන විදිහට වැඩිම හොරකම් කර පුද්ගලයා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා. අනේ කුදලගෙන ගිහිල්ලා දාන්න. ඔව් මෙහෙම බඩ බණ ඉන්න එපා විනාඩි 20 ගණන්. කුදලගෙන ගිහිල්ලා දාන්න පුළුවන් නිවාස අමාත්‍යාංශයේ මේ වගේ හොරකම් කරා කියලා නම්. ගරු මුලසරණුරු මන්ත්‍රීතුමිය දැනගන්න කියන්නේ මේ ජනතාවට ආදර්ශ ගාමාණ්ඩ 337ක් හදලා තියෙනවා. 9586කට නිවාස හිමිකම් දීලා තියෙනවා. නිවාස ණය ප්‍රතිලාභ 51254යි. නිවාස ආධාර ප්‍රතිලාභ 7233ක්. රණවිරුවන්ට විරු සුමිතුරු සහන 161යි. රාජ්‍ය බැංකුවේ මොකද කිව්වේ ලොක්ක? මොකද? කටවු පෝස්ටර්. ඒක බොහොම නිත්‍යානුකූලව පබ්ලිසිටරට වෙන් කරපු මුදල් තමයි අරන් තියෙන්නේ. නැතුව ඔබතුමාලාගේ විමල් වීරවංශ මහත්තයා වගේ නාතින්ට මොකද අරගෙන ගිහුවේ? මොකද
අවසන් කරන්න ගරු
ගාන දැන් මම කියන්නේ ගරු මන්ත්‍රීතුමියනේ මුතුමනි ගාන වැරදිනම් මෙයා හොරෙක් නම් අනේ මාංචු කුට්ටමක් දාලා අල්ලන් යන්නකො ලොක්කා. ඇයි කෑගලා ඉන්නේ? අධිකරණේ ඔගලගේනේ. අධිකරණේ ඉතින් ගාන කියන්න ගාන CID එකට යනකො මට කියලාවත් තියනවාද? දැන් මම අභියෝග කරනවා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස කියන මේ නිවාස හොරකම් කිරුවයි කියන මේ මන්ත්‍රීතුමාට විපක්ෂ නායකතුමාව ගිහිල්ලා හිරේ දාන්න. බොරුවට කියකිය ඉන්න එපා. එහිඳ මේ සේරම අතේ පැලවෙන බොරු කියලා කියමින් මම මේ චෝදනා සේරම ප්‍රතික්ෂේප කරනවා. මම හැමදාම තිත් ඇත්ත කතා කළා. මම හිතනවා ජනතාව මං කියන කතාව අනිත් ඔය පස් හොරුන්ට වඩා විශ්වාස කරනවා ඇතැයි මම සිතනවා. ඒ කියන්නේ මේ කියන අය තමයි ඉඩම් අරගෙන පස් කපලා තාත්තා අයියා සියලුම දෙනාට පස් කපලා පස් හොරා යන අනවර්ත නාමයෙන් පෙනී සිටින්නේ. මේ ඒ තමයි ඒ අය තමයි මේ සජිත් ප්‍රේමදාස කියන මේ දිවා රැඳතු නිවාස අමාත්‍යාංශයේ වැඩ කරපු මේ පුද්ගලයාට මඩ ගහන්නේ. මම කියන්නේ මෙච්චර චෝදනා කරන්න අවශ්‍ය තව විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමිය. මෙච්චර චෝදනා කරන්න අවශ්‍ය නැහැ. තමුන්නාසලාගේ අධිකරණය 3/2 බලය තියෙනවා. ඒකාධිපති අපේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා, ෆුල් පවර්ස් තියෙනවා. ලොක්කා මාව මේවා කියලා ළඟදි මාවත් දාන්න යනවා. නමුත් හිරේ දැම්මා කියලා මේ වන් ෂොට්ලා සෙකන්ඩ් වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ, කට නවත්තන්නෙත් නැහැ. මාව මේ වගේ කතා කරලා තුන්පාර දැනට හිරේ දාලා තියෙනවා. මම කිස්සල කිව්වගේ නඩු 36ක් තියෙනවා. අපි නඩුවට බය නැහැ. දිගටම දාන්න නඩු. පුළුවන් තරම් දාන්න නඩු. ලංකාවේ තිත්තත්ත කතා කරන මිනිහ හැමදාම හිරේ. මගේ මාමා තිත්තත්ත කතා කරලා හිරේ දැම්ම වෙඩි තිබ්බා.
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
ඕගොල්ලෝ තමයි
දන්නේ. මුත්‍රායි කාලේ අවසන්යි.
අවසන්වත් කියනවා. අපේ පක්ෂේ මේ හොරකම් කළා කියලා කියනවා නම් ඒගොල්ලන්ට නඩු දාන්න, හිරේ දාන්න, ඒගොල්ලන්ගේ හිරේ යවන්න අල්ලස්සා දූෂණ කොමිසම තියෙනවා. ඒ වගේම CID එක තියෙනවා, FCID එක
තියෙනවා.
මේ සේරම අරගෙන ගිහිල්ලා නඩු දාලා අපිව හිරේ දාන්න. හිරේ දැම්මත් අපි දන්නවා අපිට චෝදනා නැහැ. ඒකයි මේ තිත්තත් කතා කරන්න කියෙමි.
අවසන් කරන්න මන්ත්‍රීතුමා.
අවස්ථාව දුන්නට ස්තුතිවන්ත වෙමි. මමයි කතා.